ඉතින් සෑම දෙයක්ම ජීවිතී භුක්ති විඳින් වැඩසටහන්ට ඔයා එකතුන් නිසා ස්තුතියි. අද මං කතා කරන්නේ බලය ගැන. දෙවියන් වහන්සේ අපිට තීරණ ගැනීමේ නිදහස දීලා තියෙනවා. ද්විතීය කතාව 3:19 මා විසින් ජීවනය හා මරණය හා ආශිර්වාදය ශාපයද නුඹලා ඉදිරියේ තැබූ බවට අද නුඹලාට විරුද්ධව සාක්ෂි පිණිස අහසටත් පොළවටත් හඬගසමි. එබැවින් නුඹත් නුඹේ වංශයත් ජීවත්ව සිටින පිණිස ජීවනය තෝරා ගන්න. ඔයා ගන්න හැම තීරණයක්ම ඔයාගේ දරුවන්ට හරි වෙන අයට හරි බලපානවයි කියලා ඔයා තේරුම් ගන්නවද? මේක ඇත්තටම තේරෙනවද කියලා මට සහතික කරගන්න ඕන. ජීවනය හා මරණය. ජීවනය හා මරණයෙන් තෝරගන්නේ මොකද්ද? ආශිර්වාදයෙන් හරි ශාපයෙන් හරි තෝරගන්නේ මොකද්ද කියලා තීරණය කරන එක අමාරු නෑ. අපිට ඒක තේරුම් නොගන්න එක වළක්වන්න උන්වහන්සේ ඉඟියක් පවා දෙනවා. බයිබලයට අනුව නුඹත් නුඹේ වංශයත් ජීවත්ව සිටින පිණිස ජීවනය තෝරාගෙන කියලා. ඔයා දන්නවද දෙවියන් වහන්සේ අපිට නිදහස් කැමැත්තක් දුන්නේ ඇයි? උන්වහන්සේ මනුෂ්‍යයාට නිදහස් කැමැත්තක් දෙන්න තීරණය කරන ඕනෑම අවස්ථාවකදී දෙවියන් වහන්සේ අවදානමකට ඉඩ දෙනවා කියලා මට හිතෙනවා. ඒත් උන්වහන්සේ ඒ අයට කරන්න ඕන දේ කරන්න තීරණයක් ගන්න බැරි රොබෝවරු උන්වහන්සේට ඕන නෑ. උන්වහන්සේට ඕන වෙන්නේ උන්වහන්සේට ප්‍රේම කිරීමට, කීකරු වීමට, උන්වහන්සේ වෙනුවෙන් ජීවත් වීමට තෝරා ගන්න ජනතාවක්. තමා වපුරන දෙයම මිනිස්සු කපා ගන්නේ කියන බයිබල් පදයට මං කැමතියි. මොකද මගේ ජීවිතය තුළ සිද්ධ වෙන්න යන දේවල් ගැන මට යම් ආධිපත්‍යයක් දෙනවා කියලා මට හැඟෙනවා. ඒත් මට සහතික වෙන්න ඕනේ ඔයා අද තේරුම් කරගන්න ඕන දේ නිදහස් තීරණයක් ඇතිව ඉන්න එක ඔයාට ආධිපත්‍යයක් ලබා දෙනවා විතරක් නෙමෙයි, ඒක ඔයාට වගකීමක් ලබා දෙනවා. අපි ඒ ගැන හිතන්නේ නැහැ. මං කරන්න යන දේ තෝරා ගැනීමේ හැකියාව පුදුමයි. අපි ගන්න හැම තීරණයකටම හැම විටම පළවිපාක තියෙනවා. ඒක විශිෂ්ටයි. ඒ වගේම පුදුම පළවිපාකයන් වෙන්න පුළුවන්. අපි වැරදි තීරණයක් ගත්තොත් ඒකේ පළවිපාක හොඳ වෙන්නේ නැහැ. අද මිනිස්සු විශේෂයෙන් වගකීමක් ගැනීමට කැමති නැහැ. වගකීමක් ගැනීම ගෞරවනීය දෙයක් විදිහට සැලකුව කාලයක් තිබුණා. ඒත් අද පෙනෙන්නේ වගකීම මගහරින බොහෝ අය ඉන්නවා. දෙවියන් වහන්සේගේ කාරණා සම්බන්ධව අපිට එහෙම කරන්න බෑ. ඔයා හැමදාම ජිම් එකකට ගිහිල්ලා දිනපතා ව්‍යායාම් කරනවා නම්, ඔයා හැමදාම ඇවිදිනවා නම් මොන දේ කෙරුවත් ඒකේ වාසිය ඔයා නෙලා ගන්න යනවා. ඔයා ඒ දෙයින් හොඳ පළවිපාක නෙලා ගන්නවා. මං ඒක කෙරුවා. ඒත් මට ලැබුණේ ඇඟරි දෙනක විතරයි කියලා ඔයා කියයි. ඒකෙන් යහපතක් ලැබෙන්න ඔයා සෑහෙන කාලයක් ක්‍රියා කෙරුවේ නෑ. ඩේව් හා මම් පවා දන්නවා ඒ අයගේ වයසට වඩා අවුරුදු 10ක් වැඩියෙන් පෙනෙන අය ඔයා දන්නවා කියලා මට සහතිකයි. ඒ අයට ශාරීරික අපහසුතාවයක් දැනෙනවා. ඒ අයට ශක්තිමත් මස්පිඩු නෑ. හොඳ අය ප්‍රාර්ථනා කරනවා මටත් ඒ වගේ ශක්තියක් තිබුණා නම් කියලා. ඒත් හරි තීරණයක් ගැනීමෙන් ඔයා දන්නවා මං ප්‍රඥාව ගැන කතා කරනකොට මං හිතන්නේ හිතෝපදේශ පොතෙන් උගන්වනකොට හැමතිස්සෙම මෙහෙම කියන්න කැමති. මේක ප්‍රඥාව ගැන මගේ නිර්වචනයයි. ඒත් එය හරි කියලා මං හිතනවා. ප්‍රඥාව නම් පස්සේ ආව සෑහීමකට පත් කරන දේවල් කරන්න දැන් ඔයා තෝරගන්නවා. ඔයා බලන්න අපි හැංගීම් අනුව ජීවත් වෙනවා. යොෂුවා 24:15 යොෂුවා ප්‍රඥාවන්ත දෙයක් කිව්වා. ස්වාමින් වහන්සේට සේවය කිරීම නුඹලාට නරකව පෙනේ නම් ගඟ එගොඩ සිටිය නුඹලාගේ පියවරුන් සේවය කළ දෙවිවරුන් හෝ නුඹලා වාසය කරන දේශයෙහි සිටිය අම්මෝරිවරුන්ගේ දෙවිවරුන් හෝ නුඹලා සේවය කරන්නට කැමති කාටද කියා අදම තෝරාගන්න. එහෙත් අපි නම් මමද මාගේ පවුලද ස්වාමින් වහන්සේට සේවය කරමු. හොඳයි, මං ඒකට කැමති. ඔයා වාගේ යාළුවන්ට කරන දේ කරනවද? නැත්තම් ඔයාට ඕන වුණත් නැත්තත් ඔයා දෙවියන් වහන්සේට සේවය කරනවද? අපි සමහර විට තනියම හිට ගන්න ඕනේ. අනිත් අය ගැන හිතන එක කියන එක දේවල් වලට ඉඩ දීමෙන් බොහෝ අය ජීවිතේ වෙනුවෙන් එයාගේ තීරණය ගැන ඵල විපාක උසුලන්න යන්නේ ඔයයි. ඔයා විතරයි. අනිත් අයට අපි වෙනුවෙන් තීරණ ගන්න ඉඩ දෙන්න අපිට ඕනේ නෑ. අපි කාගෙන් හරි අවවාද ගන්න බෑ කියලා ඒකෙන් අදහස් කරන්නේ. සමහර වෙලාවට ඔයාට අවවාද ඕන වෙන්න පුළුවන්. ඒත් ඔයා යුවලක් ළඟට ගිහින් ඔයා කරන්න ඕනේ මොකද්ද කියලා මට ආපහු කියන්න ඉඩ දෙන්න. ඒත් හුඟක් අය ඔයාට හුඟක් අවවාද දෙන්න කැමති. හැමෝටම හොඳ අදහස් තියෙනවා. ඒ ජීවිතය තුළ හැම අවස්ථාවකම දෙවියන් වහන්සේ ඔයාට කරන්න ඕන දේ, ඔයාට හැඟෙන දේ කරන එකයි ඔයා කරන්න ඕනේ. ඔයා ඒ අයට ඉඩ දුන්නොත් සමහර අය ඔයාව පාලනය කරයි. ඒත් ඔයා දෙයක් දන්නවද? ඒ අයට ඔයාව පාලනය කරන්න ඉඩ හරින්නේ නැති වෙන්න, ඔයාව පාලනය කරන්න උත්සාහ කරන්නේ නැති වෙන්න ඔයාට ලොකු වගකීමක් තියෙනවා. පාලනය කිරීම කියන්නේ හූනියම් වර්ගයක්. යක්ෂයා උත්සාහ කරන්නේ පාලනය කරන්න. දෙවියන් වහන්සේ හැමතිස්සෙම මාර්ගය දක්වමින් මඟ පෙන්වනවා. අපට තීරණ ගන්න ඉඩ දෙනවා. ඔයා කණ්ඩායමෙන් අයින් වෙනවා. ඔයා ස්ථාවරව හිටගන්න හා දෙවියන් වහන්සේ ඔයාට කරන්න ඕනි කියලා ඔයා විශ්වාස කරන දේ කරන්න ඕන. මගේ තාත්තා මගේ අම්මව පාලනය කෙරුවා. ඇයට කොටින්ම ජීවිතයක් තිබුණේ කනගාටුයි. ඇගේ ජීවිතය ගැන මං හිතනකොට මට තාමත් කනගාටුයි. මොකද ඇයට මුකුත්ම කරන්න බැරි වුණා. ඇ ජීවිතය රස විඳින්නේ නැහැ. ඇයට යාළුවෙක් නැහැ. ඇයව පාලනය කරන්න ඔහු උත්සාහ කරුව විදිහ වැරදි. ඒත් ඇය ඔහුට එහෙම ඉඩ දෙන එකත් ඒ වගේම වැරදි. ඔයා පස්සේ කලකිරෙන්න යන්නේ නැති තීරණ දැන් ගන්න. පසුතැවීම කියන්නේ මොකද්ද? ඒකේ තේරුම නම් යම් දෙයක් ගැන කනගාටු වීම, බලාපොරොත්තු සුන්වීම, යමක් ගැන ශෝක වීම, වැළපීම, ගිය දෙයක් ගැන හරි නැති වුණු දෙයක් ගැන හරි ඇතිවන හැඟීම, ගත්ත හරි නොගත්ත හරි ක්‍රියාවක් ගැන කලකිරීම. ඔයා දෙයක් දන්නවද? ඔයාල සමහරුන්ට ඒක මේ දැන් තියෙනවා. ඔයා ගන්න ඕන තීරණය ගත්තේ නැති නිසා හරි ගන්න ඕන උණු තීරණ පවා ගත්තේ නැති නිසා ඔයා ඔයාගේ ජීවිතය තුළ කලකිරීම ඇති කරගන්නවා. ඔයා කොයිතරම් වතාවක් එහෙම කරාද? ගලාති 1:10 කිව්වා, මං ඒ ගැන නිතරම හිතනවා. ඔහු කිව්වේ, ඉතින් මා විසින් සතුටු කරන්ට හදන්නේ මිනිස්යෙක්ද නැතහොත් දෙවියන් වහන්සේද? නොහොත් මා මිනිස්යන් ප්‍රසන්න කරන්ට සොයනවාද? මම තවම මිනිස්යන් ප්‍රසන්න කරම් නම් දෙවියන් වහන්සේගේ දාසෙක් නොවෙමි. තවත් පරිවර්තනයක කියන්නේ මම මිනිසයන් සමග ජනප්‍රිය වෙන්න වෑයම් කරන්නේ නම් කියලා. ඔයා ඒ ගැන හිතන්න. අපිට ඕන වෙන්නේ ජනප්‍රිය වෙන්න. අපිට ඕන වෙන්නේ මිනිස්සු අපිට කැමති වෙන්න. මම මගේ අරමුණ වෙන්නේ මිනිස්සු අතරේ ජනප්‍රිය වෙන්න නම් තවත් පරිවර්තනයක කියන්නේ මම දැන් ස්වාමී වූ යේසුස් වහන්සේගේ පේරිතයෙක් නොවන්නෙමි කියලා. අනුගමනය කිරීම වෙනුවට අනිත් අයට එයාගේ ජීවිතය පාලනය කිරීමට නිර්භීතව ඉඩ දෙන්නේ නැතුව ඒ අයගේ ඉරණම නැති කරන්නේ කී දෙනෙක්ද කියලා මං කල්පනා කරනවා. යොහාන් 12:42-43 ඒක ඔප්පු කරනවා. එසේ වී නමුත් මුලාදෑනින්ගෙන් පවා බොහෝ දෙනෙක් උන්වහන්සේ කෙරෙහි අදහාගත්තෝය. උන්වහන්සේ කියන්නේ යේසුස්. හුඟක් අය යේසුස් වහන්සේව විශ්වාස කළා. නමුත් පරිසවරුන් නිසා ඒ අය ආගමිකව උසස් අය, සිනබෝගේ නහක් කරනු නොලබන පිණිස බය නිසා ඔවුන් ප්‍රසිද්ධියේ ඔවුන්ගේ ඇදහිල්ල ප්‍රකාශ නොකොලෝය. මාගේ දෙවියනි, රස්සාවේදී ඔයාට කෑමට ආරාධනාවක් නොලැබෙන හින්දා ඔයාගේ ඇදහිල්ල ප්‍රසිද්ධියේ කියන්නේ නැති කවුරු හරි දැන් නරඹනවද? ඔයා එහෙම කෙරුවොත් ඔයාට සාදයකට ආරාධනා කරන්නේ නැහැ. ඔයාලා කී දෙනෙක් ඔයාගේ ඇදහිල්ල ප්‍රසිද්ධියේ කියන්නේ නැද්ද? නැත්තම් ඔයාට කතා කරන වෙනස්කම් ඔක්කොම ඒ කියන්නේ ශුද්ධවන්තයා, බයිබල් කාරයා, යේසුස්ගේ පිස්සා, අන්තගාමියා, මේ කියන නම් ඔයාට අදාළයි කියලා ඒ අය හිතයි. ඔයා දෙයක් දන්නවද? ඔයා දෙයක් ගැන අන්තගාමී වෙනවා නම් යේසුස් වහන්සේ වෙනුවෙන් අන්තගාමී වෙන්න. ලෝකයේ ඔයාට පිරිනමන දෙයක් වෙනුවෙන් නෙමෙයි, දෙවියන් වහන්සේ ඔයාට කරන්න ඕන දේ, ඔයා විශ්වාස කරන දේ තීරණයක් ගන්න. පළමු කොට රාජ්‍යද ධර්මිෂ්ඨකමද සෙව්වොත් උන්වහන්සේගේ මාර්ගයට අනුව වෙන එක හා එවිට මේ සියල්ලක් නුඹලාට දෙනු ලබන්නේය. හැමතිස්සෙම දෙවියන් වහන්සේට ඔයාගේ ජීවිතය තුළ මුල් තැන දෙන්න. රෝම 8:14 කියනවා, මක්නිසාද දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ විසින් ගෙන යනු ලබන යම් පමණ දෙනෙක් ඇද්ද එපමණ දෙනා දෙවියන් වහන්සේගේ පුත්‍රයෝය කියලා. දෙවියන් වහන්සේගේ දරුවන්ය කියලා තවත් පරිවර්තනයක කියනවා. දේව පුත්‍රයෝ කියලා තවත් එකක කියනවා. අපි ශුද්ධාත්මින් මඟ පෙන්වීම ලබනකොට අපි දෙවියන් වහන්සේට අයිති දරුවන් කියලා ඒකෙන් පේනවා. ඔයා ගන්න ඔය තීරණ අතලොස්ස ගැන මං කතා කරන්න යනවා. අපි හැමෝම ඒව කරන්න ඕන. මේ හැම එකක්ම සරලයි. ඒත් අපි හැම තීරණයක්ම ගන්න නැත්තම් අපි ලොකු කරදරයක වටන්නේ මේව තමයි. පළමුවෙන් ඔයාගේ අතීතේ පහු කරන්න තීරණය කරන්න. ඔයා දන්නවා ඔයාගේ ඉතිහාසය ඔයාගේ ඉරණම වෙන්න ඕනේ නෑ. ඒ වගේම මං ඒ ගැන ජීවමාන සාක්ෂියක්. අද නරඹන ඔයාලා බොහෝ දෙනෙක් එහෙමයි. දෙවියන් වහන්සේ ඔයාගේ ජීවිතේ කෙරුව දේවල් ගැන ඔයාට බලවත් සාක්ෂියක් තියෙනවා. මගේ තාත්තා මාව ලිංගිකව අපයෝජනය කෙරුවා. මගේ අම්මා මාව අත්හැරියා. කාටවත් මාව ඕනුනේ නෑ කියලා මං හිතුව හින්දා මට ලං වුණ පළවෙනි පිරිමියා එක්ක විවාහ වුණා. මුල ඉඳලම ඔහු මට ද්‍රෝහි වුණා. හුඟක් නගරවලදී ඔහු මාව අත්හැරලා ගියා. මට හුඟක් රිදුණා. මට තිත්තකමක් හා නුරුස්සනකමෙන් ඉඳීමට හේතු හුඟක් තිබුණා. දිගු කාලයක් මං එහෙම හිටියා. ඒත් දෙවියන් වහන්සේගේ විදිය එහෙම නෙමෙයි. ඒ නිසා ශුද්ධ ලියවිල්ල හා ශුද්ධාත්මය මා එක්ක ක්‍රියා කෙරුව නිසා මං පිටිපස්සේ තිබුණු දේවල් ඔක්කොම අතහැරලා ඉස්සරහට තදින්ම යන්න ඕන වුණා. ඔයා එහෙම අවුරුදු 20කට කලින් කරන්න තිබුණ වගේම තවම කරලා නැත්තම් ඔයා අවුරුදු 10ට කලින් යම් දෙයක් ගැන ඔයා තාමත් තිත්තකමේ හා වෛරින් ඉන්නවනම් ඔයා ඒක අත්හැරලා ඒ අයට සමාව දෙන්න. 2:5:17 ඇහුම්කන් දෙන්න. එබවින් යමේ ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින්නේ නම් ඔහු අලුත් මැවිල්ලක්ය. සම්පූර්ණයෙන්ම පරණ දේ පහව ගියේය. මෙන්න සියල්ලම අලුත්ව තිබේ. අද කවුරු හරි ධෛර්යමත් වෙන්න ඕනේ. ඔයා හිටිය තැනැත්ත නෙමෙයි. ඔයා ක්‍රිස්තුස් වහන්සේව ඔයාගේ ගැලුම් කරුවාණන් විදිහට පිළිගත්තා. ඔයා හැම පවකටම සමාව ලබා ගත්තා. ඒත් අතීතයේ පව් විතරක් නෙමෙයි, වර්තමානයේ අනාගතයේ පව්වලටත්. ඒත් යේසුස් වහන්සේ කුරුසේ මත ඉන්නකොට දැනටමත් ගෙව්ව පව්කමාව ඔයා ලබා ගන්න ඕනේ. දෙවියන් වහන්සේට අපිට දෙන්න ඕන වෙන ඕනම දෙයක් අපි ඇදහිල්ලෙන් ලබා ගන්න ඕන. ඒ නිසා මං ශුද්ධ ලියවිල්ල කියවමින් ඔයාට අද කියන්නේ, නැගෙනහිරින් බස්නාහිර දුරුව සිටින්නාක් මෙන් උන්වහන්සේ අපේ වරද අපෙන් දුරුකලසේක. මම මගේ පරණ පාප දෙවියන් වහන්සේ වෙතට ගෙනෙමින් නිතරම ඒ දෙයට සමාව ඉල්ලමින් මම මගේ වෙලාව නාස්ති කරනවා කියලා මට අන්තිමට තේරුම් ගියා. මොකද උන්වහන්සේ අමතක කෙරුව දේවල් ගැන අලුත් ආත්මික මැටි කියලා කියන්න මං කැමතියි. අපි තුල ක්‍රියා කරන්න ඕන වැඩ තියෙනවා. ක්‍රිස්තුස් වහන්සේ තුල ඇදහිලිවන්තයන් විදිහට ශුද්ධාත්මයන්න් තුල අපි ජීවත් වෙනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ස්වરૂපයට අපෝ වෙනස් කිරීම වෙනුවෙන් උපකාර කරන්න. ඔයාට අනාගතයක් තියෙනවා. සමහර විට ඔයා අලුත් ආරම්භයන් කරා තදින් යන්න ඕනේ. මොකද යක්ෂයා සහතිකවම ඔයාගෙන් ඒක ගන්න උත්සාහ කරයි. ඒත් මං හිතුවේ හැමතිස්සෙම දෙවනි පන්තියේ ජීවිතේක ජීවත් වෙන්න වෙයි කියලා. ඒත් ළමයෝ යක්ෂයාගේ බොරු විශ්වාස කිරීම මං වැරදි. මට දෙවනි පන්තියේ ජීවිතයක් නැතුව විතරක් නෙමෙයි. ඇත්තෙන්ම ඒවා මගේ යහපත වෙනුවෙන් දෙවියන් වහන්සේට සියල්ලක්ම පුළුවන්. දෙවියන් වහන්සේට බොහෝ පුදුම දේවල් ඔයාගේ ජීවිතය තුළ කරන්න පුළුවන්. දෙවියන් වහන්සේට සියල්ල පුළුවන් කියමින් පටන් ගන්න. දැන් ඔයාගේ සිතවිලි තේරීම ගැන මට මොහොතක් ඔයා එක්ක කතා කරන්න ඕන. බොහෝ අය හිතන්නේ ඒක නම් කරන්න බැරි දෙයක්. මම මේ වගේ හිතුව අවුරුදු ගණනාවක් මගේ ජීවිතේ තිබුණා. ඔයා දන්නවද ඒක එතන තියෙනවා නම් ඒක එතන තියෙනවා. ඒත් ඒක ඇත්තක් නෙමෙයි. ඔයාට ඔයාගේ සිතුවිල්ල තෝරගන්න පුළුවන්. මොකද පහලට දාන්න නැත්තම් හිතේ වැරදි දේවල් මවා ගැනීම, න්‍යායන්, හේතුන් පහලට දාලා පිටතට ඇදලා දාලා හැම සිතුවිල්ලක්ම යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කීකරුකමට වහල් කරන්න. බයිබලයේ කියනවා. වව්! ඒක ඇහෙන්නේ පූර්ණකාලීන රසාවක් විදියට. ඔයා දෙයක් දන්නවද? මුලින් මේක අමාරුයි. ඔයා පුරුදු වෙන්න ඕනේ. වැරදි සිතුවිල්ලක් කියන්නේ මොකක්ද කියලා දැනගැනීම වෙනුවෙන් පවා ඔයාට දේව වචනය දැනගන්න ඕනේ. ඒත් ඔයා වචනේ වැඩියෙන් අධ්‍යයනය කරනකොට ඊර්ෂ්‍යා වෙන්න එපා. ඊර්ෂ්‍යාව ඇටකටු දිරවනවා කියලා බයිබලයේ කියනවා. ඒ නිසා ප්‍රශ්නයක් කියලා එක සැරයකටවත් මං දැනන් හිටියේ නෑ. මං යම් කෙනෙක් ගැන ඉරිෂ්‍යා වුණා. මගේ සිතුවිලි වැරදි කියලා මට තේරුම් ගියේ නෑ. මගේ මනසට ඉරිෂ්‍යා සිතුවිල්ලක් එනකොට මං එතකොටම දන්නවා ඉරිෂ්‍යා වෙන්න එපා කියන පදය ශුද්ධාත්මයන්න් මට මතක් කරනවා. එතකොට ඒ වැරදි සිතුවිල්ල පහලට දාන්න මං දන්නවා. 2 කොරින්තු 10:4-5 මට ඒක ආපහු කියන්න දෙන්න. අපේ යුද්ධායුධ මානසික නොවේය. එහෙත් ඒවා බලකොටු බිඳහෙලීමට දෙවියන් වහන්සේ ඉදිරිපිට බලසම්පන්නය. බලකොටුවක් කියන්නේ මොකක්ද කියලා ඔයා දන්නවා. ඒක ඔයාගේ සිතිවිලි. ජීවිතය තුළ සාතන් අත්පත් කරගත්ත අංශයක්. ඒ අංශය තුළ ඔයාට හැංගිලා තමාව වලල්ලා බලාපොරොත්තුවක් ඇතිව බොරු විශ්වාස කිරීමට සාතන් සලස්සනවා. ඒක රැවටිල්ලක්. විශ්වාස කරනකොට අපි රැවටෙනවා. අද ඔයා බොරු කීයක් විශ්වාස කරනවද කියලා මං කල්පනා කරනවා. මං විශ්වාස කරනවා කියලා නොදන්න බොරු තියනවද බොහොමයක්? ඇතැන් විට දෙවියන් වහන්සේ මට එළිදරව් කරා. අසත්‍ය විශ්වාස කරමින් මට මගේ ජීවිතේ ගත කරන්න ඕනේ. අපි විවාදයන්ද දෙවියන් වහන්සේ ගැන දැනගැනීමද විරුද්ධව උසස්වන්නා වූ සියලු උසස් දේවල්ද බිඳහෙලා මට තවසරයක් මේක ඔයාට පහදා දෙන්න ඉඩ දෙන්න. අපි සියලු සිතුවිලි ක්‍රිස්තුස් වහන්සේට කීකරු වීමට වහල් කර දෙමුව. අපිට අපේ මනස අලුත් කරගන්න ඕනේ කියලා බයිබලයේ කියනවා. අපි එක කරන්නේ දේව වචනයෙන්. රෝම 12:2 නුඹලා මේ ලෝකේ ආකාරයට සමාන නොවී සිත අලුත් කර ගැනීමෙන් අන්‍යාකාර ඇත්තෝ වෙන්න. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ස්වરૂපයට වෙනස් වෙන්න. ජයග්‍රහණයේ යතුර මේකයි. ඔයාගේ මනස අලුත් කරගන්න. දෙවියන් වහන්සේට ඔයාට හිතන්න ඕන විදිහට අනුව හිතන විදිය ඉගෙන ගන්න. දෙවියන් වහන්සේ ඔයාට ලබා දෙන්න ඕන දේ ඔයා ලබා ගන්න ඕන නම් දෙවියන් වහන්සේ හිතන දේ හිතන්න. දෙවියන් වහන්සේ කියන දේ කියන්න ඉගෙන ගන්න. ඔයාගේ හැඟීම් වලින් කතා කරමින් මිසක් හිතලා නෙමෙයි. අපේ මනස අලුත් කර ගනිමින් සම්පූර්ණයෙන් වෙනස් වෙන්න ඕන. එවිට ඔබව දෙවියන් වහන්සේගේ කැමැත්ත පරීක්ෂා කොට නිර්දේශ කරන්න පුළුවන් නම් උන්වහන්සේ යහපත් වූ සතුටු කරන සම්පූර්ණ උදය කැමැත්ත. ඒක දෙවියන් වහන්සේගේ සම්පූර්ණ කැමැත්ත. ඔයාගේ ජීවිතය තුළ ක්‍රියා කරන්නට. එතකොට දේවචනය අනුව ඔයාගේ මනස අලුත් කිරීම වෙනුවෙන් ඔයා ශුද්ධාත්මයන් එක්ක ක්‍රියා කරන්න ඕන කියලයි තවත් තීරණයක්. ඒක කැරලිකාර වූ නපුරු දෙයක්. ඒ නිසා අපිට දෙවියන් වහන්සේගේ උපකාරය ඕනේ. අපිට යාඥා කරන්න ඕනේ. ස්වාමීනි, මගේ මුඛයෙහි වචන හා සිතෙහි භාවනාද ඔබ ඉදිරියේ පිළිගැන්මට සුදුසු වේවා. දෙවියන් වහන්සේ නැතිව මට ඒක කරන්න බෑ. තාමත් මම මගේ කටින් වැරදි කරනවා. ලොකු විදියට කතා කරන අය දෙගුණයකින් ආරක්ෂා වෙන්න ඕනේ. ඇසීමට ඉක්මන් වෙනවා. කතා කිරීමෙන් ප්‍රමාද වෙනවා කියලා බයිබලයේ කියන එක පුදුමයක් නෙමෙයි. අපි කියන විදිහට ටිකක් hina වෙන්න දෙවියන් වහන්සේ අපිට කන් දෙකක් හා කටක් දුන්නා. නැත්තම් අපිට කටවල් දෙකක් හා එක කනක් ඇතිව ඉඳි. හිතෝපදේශ 18:21 ඇත්තෙන්ම කියන්නේ දිවට ජීවනය හා මරණය කෙරෙහි බලය තියෙනවා කියලා. ජීවනය හා මරණය කියන වචන බලය උසුලනවා. ඊට ප්‍රියවන්නෝ එහි ඵල භුක්ති විඳින්නෝය. ඔයා දන්නවා මම මේ දැන් බොන වතුර කෝප්පය ඇතුලේ තියනවා වගේ වචන ඒකේ බලය උසුලනවා නම් ඒක ඉතා හොඳයි. ඒත් ඔයා දෙයක් දන්නවද? අපි ඒකෙන් අපිට ඒක මඩවලින් පුරවන්න පුළුවන්. ඒක රස නෑ. ඔයාගේ වචන බලය උසුලනවා. යාකොබ් 1:26 තුල යමෙක් තමාගේ දිව යටත් කර නොගෙන තමාගේ සිත රවටා ගනිමින් තමා භක්තිවන්තයෙක් යයි සිතන්නේ නම් ඔහුගේ භක්තිය හිස් කියලා. අනේ මගේ දෙවියනේ, සමහර ආගමික අය ඔයාට කොතන හරි හොයාගන්න පුළුවන් හොඳම ඕපදූප ටික කියන්නන් කියලා. ඔයා දන්නවද සමහරු ඔක්කොම එහෙම වෙන්නේ නැති. ස්තුති. ඒත් බොහෝ ඒව විවේචනය කරමින් විනිශ්චය කරමින් හා අසුභවාදීව ඒ අය සභාවකට සතියකට දෙපාරක් හරි තුන්පාරක් හරි යන නිසා ඒ අය ඉතා ආගමික අයයි කියලා හිතනවා. ඒත් ඔයා ඔයාගේ දිව පාලනය නොකරනවා නම් ඔයාගේ ආගමික නොවටිනාකම හා නිශ්චලකම බයිබලයේ කියනවා. අපි හැමදාම එක එක විදිහේ තීරණ ගන්නවා. ඔයාට තිත්තකම හා නුරුස්සනකම තියෙන්න පුළුවන්. නැත්තම් ඔයාට සමාව දෙන්න පුළුවන්. ඔයා ඔයා ගැන කනගාටු වෙන්න පුළුවන්. නැත්තම් ඔයා ඔයාගේ ආකල්ප, සිතවිලි, වචන ගැන වගකීමක් අරගෙන ඔයාව වෙනස් කරන්න දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්න. ඔයා ඔයාගේ ජීවිතය ගැන පැමිණිලි කරන්න පුළුවන්. අද පටන් ගන්න. දෙවියන් වහන්සේ එක්ක එකඟ වුණ හොඳ තීරණයක් ගන්න. එතකොට ඔයාට ඇත්තටම යම් අලුත් හා පුදුම දේවල් ඔයාගේ ජීවිතේ සිදු වෙනවා නිතරම දකින්න පුළුවන්.